Order, please. Kathanayakaraya wasin karunu labana nivedana. Palawen nivedanaya Sri Lanka Prajathantrika Samajwadi Janaraja Andukama Vyavasthave 79 Vyavastha Prakarawa 2019 Janawari 17 wenna dina ma visin rasayanika abisammutiya pilibada sanshodana saha yam tanatwagen manne sambandhayen alabaya karigime nawi panath pethupathwala sahathike satankala bawa janan dimata kamathimi. දෙවැනි නිවේදනය 2019 ජනවාරි 22 වෙනි අඟහරුවාදා එන මද දින අපරභාග 4:00 කාර්යයට මාගේ නිරක කාමරයේදී පැවැත්වීමට නියමිත තේරීම් කාර්ක සභාවේ රැස්වීමට පැමිණ සහභාගී සභික මන්ත්‍රීන් සියලු දෙනාගේම කාරුණික ඉල්ලා සිටිමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාසහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනයේ මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 12 වෙනි දිනති අංක 2079/58 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 17 වෙනි දිනති අංක 2080/31 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1983 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 31 වෙනි දිනති අංක 2082/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 31 වෙනි දිනති අංක 2082/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අගෝස්තු 6 වෙනි දිනති අංක 2083/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/17 වෙනි දිනති අංක 2089/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ඔක්තෝබර් 8 වෙනි දිනති අංක 2092/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 නොවැම්බර් 1 වෙනි දිනති අංක 2095/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 නොවැම්බර් 12 වෙනි දිනති අංක 2097/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි 31 වෙනි දිනෙහි අංක 2073/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජුනි 14 වෙනි දින ඇති අංක 2035 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 18 වෙනි දිනදී අංක 2080/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අගෝස්තු 1 වෙනි දිනදී අංක 2082/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අගෝස්තු 8 වෙනි දිනදී අංක 2083/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අගෝස්තු 16 වෙනි දිනදී අංක 2084/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2008 අගෝස්තු 24 වෙනි දිනදී අංක 2085/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩබලන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/07 වෙනි දිනදී අංක 2087/76 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/17 වෙනි දිනදී අංක 2089/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/29 වෙනි දිනදී අංක 2090/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/11 පළවෙනි දිනදී අංක 2095/16 දරන අතිවිශේ෷ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/11 පළවෙනි දිනදී අංක 2095/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2008/11 වෙනි දිනදී අංක 2095/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/23 වෙනි දිනදී අංක 2098/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018/18/03 වෙනි දිනදී අංක 2102 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2018 අංක 25 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 58/1 වගන්ති යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018/10 වෙනි දිනදී අංක 2088/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2018 අංක 25 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 58/1 වගන්ති යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව දෙදස් දහටේ සැප්තැම්බර් එකොළොස්වැනි දිනදී දෙදස් අසූඅටෙන් විසිපහ දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය දෙදස් පහ අංක හය දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත මගින් සංශෝධනය කරන ලද දෙදස් දෙකේ අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2A වගන්ති යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018 සැප්තැම්බර් 18 වැනි දිනදී අංක 289 20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සුරාබදු ආඥා පනතේ 52 අධිකාරිය 32 වගන්තිය සමග කියවිය යුතු 2 12 22 සහ 25 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ඔක්තෝබර් 3 වැනි දිනදී අංක 291 50 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 12 2018 දරන සුරාබදු නිවේදනය සහ 235 අධිකාරිය රේගු ආඥා පනතේ 19 ආ වගන්ති යටතේ ආනයන තීරුබදු නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ඔක්තෝබර් 26 වෙනි දිනදී අංක 2094 41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් සහ නිවේදන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන ඇමැතිතුම
ගරු අමාත්‍යතුමාගේ අවසරය මත විනාඩියකින් එතුමා ඉදිරිපත් කරපු මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතියත් නියෝගවල කතානායකතුමනි විශාල අර්බුදයක් තිබෙනවා ප්‍රායෝගිකව මක් නිසාද යත් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතියටතේ දැන් මාස 3කට කියලා බද්දන් නියම කරනවා උදාහරණයක් වශයෙන් සීනිවලට ඒ කාල සීමාව ගත වෙන්න පෙර ආතුව නැවත විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතියට තේ මේ ඒ වෙනස් කරනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ නියෝග පාර්ලිමේන්තුව සම්මත කරන විට හෝ ඔබතුමාගේ විශේෂ අවධානය මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ තියෙන ගැසට් නිවේදන සම්බන්ධයෙන් නීත්‍යානුකූලභාවය පිළිබඳ ඇති වෙන තත්ත්වය ගැන පොඩි විමර්ශනයක් කරනවා නම්
ගරු සභානායකතුමයි
යහපත් කියලා මම හිතන්නේ.
කතානායකතුමනේ මෙතුමා විවාදයක් ඉල්ලනවා නම් අපි දෙන්නම් මේක සම්බන්ධයෙන්.
නෑ.
විවාදයක් ඉල්ලන්නේ
පැහැදිලි කියන්නේ. පැහැදිලි කියන්නේ මන්නේ.
ඒක වල බලන්න. අපිට වැරද්දක් පේන්නේ
නෑ. නෑ නෑ. ඔබතුමා නෙමෙයි මේ වැරද්ද පේන්නේ ගැසට් නිවේදන එකින් එක ගන්න ඕනේ. එක ගැසට් නිවේදනයක සීනිවල බද්ද මාස 6කට කියලා අඩු කරනවා. මාස 6 ගත වෙන්න පෙර නැවත වැඩි කරනවා.
අපි හොල බලන්න
විශාල ගැටුමක්.
දැන් තුමාගේ අවධානය යොමු කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. ගරු අධිකරණ ගරු නගර සැලසුම් ජල සම්පන්න උසස් අධ්‍යාපන අමාත්‍යතුමා
කතානායකතුමනි 2016 වර්ෂය සඳහා පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත්පාද ආයතනයේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් සහ 2016 වර්ෂය සඳහා යාපන විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුතියි ගරු අධිකරණ බන්දනගන්න ප්‍රතිස්කන්න අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි 81 අධිකාරිය ණය සහනදායක ආඥාපනතේ 63 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී ආඥාපනතේ 6 සහ 10 වගන්ති යටතේ අධිකරණ හා බන්දනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජනවාරි 3 වෙනි දිනදී අංක 2104 31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම එතුමා
කතානායකතුමනි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14-2 වගන්ති යටතේ සෙස්පතු සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 සැප්තැම්බර් 25 වෙනි දිනදී අංක 290 පහ දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. කාරක සභාව වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු අජිත් මානප්පෙරුම් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද ණය සහනදායක සංශෝධන පනත් කැටුම් පත සහ 1995 අංක 5 දරන වරදකරුවන් බාරදීම පනතේ දෙක වගන්ති යටතේ වූ නියමය සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුති. මහජන පෙස්සම් පිළිගැන්වීම. ගරු පාටලි චම්පික රණවක මැතිතුමා, ගරු අජිත් පී පෙරේරා මැතිතුමා, ගරු නිරෝෂන් ගරු අජිත් පී පෙරේරා මැතිතුමා,
ගරු කතානායකතුමනි, පානදුර වෑකඩ කල්දේරම් මඩුවත්ත අංක 321 ජී ධර්ණ ස්ථානයේ පදිංචි ඉඳුනිල් ජානක අබේවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බණ්ඩාරගම බටහිර බණ්ඩාරගම අංක 173 ධර්ණ ස්ථානයේ පදිංචි ආර්.කේ. අශෝකරංජනි මහත්මියෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා,
ගරු කතානායකතුමනි, මුන්දලම වර්ණකට්ටු යන ලිපිනයේ පදිංචි එම්.ඒ. නිව්ටන් මාරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මුගුණුවටවන කොක්කාවිල යෝධයාල හන්දේ යන ලිපිනයේ පදිංචි ආර්.පී. ජයසිරි මහත්මියගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
ගරු අසන්තාලු විහාරයේ මැතිතුමා, ගරු වෛද්‍ය අනුමා ගමගේ මැතිනිය, ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා,
ගරු කතානායකතුමනි, පිළියන්දල හැඩිකම වීරෝදේ මාවත අංක 97 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි චන්දිකා බේරුගඩ මෙනවේගෙන් ලැබුණු පෙත්සමක්ද, බොරලස්කම ජයමාවත අංක 26 ධර්ණ ස්ථානයේ පදිංචි ඩී.එම්. අනුර ජීවානන්ද දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා,
ගරු කතානායකතුමනි, රක්වාන මැදගංගොඩ යන ලිපිනයේ පදිංචි එම්.ජී. රෝෂන් ඉන්දිකගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වීර කුමාර දිසානායක මැතිතුමා,
ගරු කතානායකතුමනි, පන්නිපිටිය මාපල අතුරුපිටිය මාවතේ අංක 252 දෙක ධර්ණ ස්ථානයේ පදිංචි කේ.ජී. ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, හොරණ පරගස්තොට සද්දුරුගල යන ලිපිනයේ පදිංචි එල්.පී. සමරතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ බලයට පැමිණි සෑම අවස්ථාවකදීම ඔවුන් පිළිගත් ආර්ථික ප්‍රතිපත්ති අනුව කෘෂිකර්මාන්තයට ලබා දුන්නේ ඉතාමත් අඩු බව සැලකිල්ලක්. වර්තමානයේ රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සේනාදළඹු වසංගතයේ මර්ධනයට නිසි පියවර නොගැනීම තුළ රට ඉදිරියේ ඒ නැවතත් සනත් කොට ඇත. මේ දළඹු විශේෂඥ පිළිබඳ දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇත. දැනට සැලකිය යුතු කාලයක් ගත වී ඇති අතර අම්පාර, මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව, කුරුණෑගල, යාපනය, පුත්තලම, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සේනාදළඹු තර්ජනය දැඩිව ලක් වී ඇත. එමෙම දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක තුළද සේනාදළඹු වූදුර මෙවන විට ව්‍යාප්ත වීම ආරම්භ ඇත. සේනාදළඹු වසංගතයේ හේතුවෙන් බඩඉරිඟු වගාව, උක් වගාව මෙන්ම කුරහන් වගාවද සම්පූර්ණයෙන් විනාශ වීමේ අවධානමට මුහුණ දී ඇති අතර මේ වන විට එළවලු භෝග වගාවටද රටේ ප්‍රධාන ගොවිතැන වී වගාවටද ව්‍යාප්ත වීම පවතී. එමෙන්ම කිරිගවයන්ගේ ආහාර සඳහා වගා කරන තෘණ වගාවටද මේ වන විට සේනාදළඹු ප්‍රහාරය ව්‍යාප්තව තිබේ. රටේ කෘෂිකර්මාන්තයේ ගොඩනැගීම හා සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කෘෂි පරීක්ෂණ කටයුතු සඳහා ඒ සඳහා අවශ්‍ය විද්‍යාඥ සහාය ඇතුළු අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් පරිදි පසුගිය වසර ගණනාවක් තිස්සේ ලබා නොදීමේ ප්‍රතිඵලය මත සේනාදළඹු වසංගතය ඇතුළු කෘෂි වගාවන් විනාශ කරන ලෙඩ රෝග ගණනාවක් ව්‍යාප්තියට හේතු වී ඇති බව කෘෂි විශේෂඥයන් පවසන බව මේ ගරු සභාවේ අවධානයට යොමු කරමි. සේනාදළඹු ව්‍යාප්තිය ජාතික ආපදාවක් පවතින මොහොතක රජය මේ පිළිබඳ වගකීමෙන් තොරව කටයුතු කරද්දී ගමේ සාමාන්‍ය ගොවි ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව විවිධ පලිබෝධ වාංශක හඳුනාගෙන ඒවා භාවිතා කරමින් සේනාදළඹුව මර්ධනයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ සභාවේ ගෞරවය ඔවුන් වෙත පිරිනමන අතර රජය මේ සම්බන්ධව දක්වන උදාසීන බව කනගාටුව ප්‍රකාශ කරමි. සේනාදළඹුව විසින් කරන ලද වගාහානිය, මාස්කන්නේ වගාවෙන් ගොවි ජනතාව අපේක්ෂා කළ ආදායම නොලැබීම නිසා ඔවුන් ලබාගත් ණය ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව දරුණු ආර්ථික නොහැකියාවකට පත්ව ඇති අතර එමෙම තම පවුලේ දින්නදා ආහාර හා අනිකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් අන්තසන්නතාවයකට පත්ව ඇත. ඉදිරි යල් කන්නේදී වගාව සඳහා කුමන භෝග වගා කළ යුතුද යන්න තෝරා ගැනීමට නොහැකිව ඔවුන් මුහුණ පා ඇති තවත් ගැටලුවද. බිම් මට්ටමේ සේවය කරන කෘෂි පරීක්ෂණ නිලධාරීන් ප්‍රාදේශීය ගුයිජන් සේවා නිලධාරීන් අතර දිවයින පුරා ව්‍යාප්තව සිටින කෘෂිකර්මාන්තයට සම්බන්ධ රජයේ නිලධාරීන් ගේ සේවාව දේශපාලන හේතුන් පදනම් කරගෙන ක්‍රමවත්ව ලබා නොගැනීම මේට ප්‍රධාන හේතුවක් වී ඇති බවද මේ සභාවේ අවධානයට යොමු කරනවා. මේ තත්ත්වය හමුවේ සේනා දළඹුවා මර්ධනයට රජය සක්‍රීයව මැදිහත්ව පියවර ගන්නේද සේනා දළඹු ව්‍යාපෘති හේතුවෙන් අවධානමට මුහුණ පා ඇති වගාවන් හා වගා ප්‍රදේශ පිළිබඳ ගුවි ජනතාවට වහා දැනුවත් කරන ලෙසත් සේනා දළඹුවා හේතුවෙන් විනාශ වූ වගාවන් පිළිබඳව තක්සේරුකොට ගොවි ජනතාවට උපරිම වන්දිය ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙසත් වගා හානි වූ ගොවි ජනතුන් විසින් ලබාගත් ණය සියල්ල කපා හැරීමට කටයුතු කරන ලෙසත් දැනට ණය බරින් මිරිකී කිසිත් කරගියාගත නොහැකි සිසින වගා හානි වූ ගොවින් හට ඊළඟ කන්නේ වගා කටයුතු කිරීමට අවශ්‍ය බීජ හා පොහොර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඊළඟ කන්නේ අස්වනු නෙලනතෙක් ජීවත් වීමට සඩලන ආධාරයක් මාසිකව ලබා දෙන ලෙසත් මෙම ගරු සභාවේ අවධානය යොමු කර සිටින අතර ඒ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ආ ගන්නා පියවර පිළිබඳව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග අධීවර ජල සම්පත් සංවර්ධන ඇමතිතුමා විසින් මේ ගරු සභාවට දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා
කරයි. ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග අධීවර සම්පත් සංවර්ධන ඇමතිතුමා
ගරු කතානායකතුමනි මේ කතා කරන මොහොතේ ගරු ඇමතිතුමත් ජනාධිපතිතුමත් නිලධාරීන් එක්ක සාකච්ඡා කරනවා මේ මේ මුහුණ දිය යුතු ආකාරය ගැන
හෙට ප්‍රකාශයක් කරනවා.
හෙට උත්තරයක් දෙනවා. දැනටමත් කැබිනට් තීරණ ගන්නවා කරන් තියෙනවා. ඒක ඔයිද සාඩ දෙන්න. හිටපු ජනාධිපතිතුමා ආපු නිසා අපි දීර්ඝ උත්තරයක් හෙට දෙනවා.
ඔව් මාගේ උත්තරය පිළිබඳව අපි මේ විවාදයක් කරනව නෙමේ. කෘෂිකර්ම මාතුමා හිටියනම් මෙතන වඩා වැදගත් වෙයි. එතුමා මේ කාරණේ සම්බන්ධ නැහැ මං කියන්නම්. එතුමා මේ සම්බන්ධවම නම් සාකච්ඡාව පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ.
එක හිටපු ජනාධිපතිතුමා වහම දීර්ඝ උත්තරයක් දෙන්න එපා.
ඔව් නෑ හරි. ඒක තමයි
ඒක. උත්තරයක් දෙන්න ඕන.
කමන්න කමන්න. හෙට ඒ උත්තර පිළිතුර දෙන්නේ එකම මේ මේ තත්ත්වය පිළිබඳ
හදිසි උත්තර දීලා හාස්‍යයට ලක් වෙන්නේ නැතුවද මං කිය මේ කතා කරන මොහොතේ ඇමතුමත් ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා.
හරි.
හෙට උත්තරයක් දෙනවා.
කමන්න හෙට පිළිතුරක් ලබා දෙන්නේ එකම මේ විපක්ෂ නායකතුමා කිව්ව වැදගත් කරුණු රාශියක් පිළිබඳව ඉදිරිපත් කරා. එතුමා ඒ ඉදිරිපත් කරන කරුණුත් පිළිබඳව හෙට උත්තරය දෙනකොට ඒකටත් උත්තර අරගෙන එන්න කියලා ඉල්ලා හිටනවා. ඒක මේකෙදි මම කෙටි යෝජනාවක් කරන්න කැමතියි ඇමතුමා. දැන් රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඇත්තට මේකට බඩඉරිඟු අවශ්‍ය ඇතුළත් වෙලා තියෙනවා. රජය මගින් ලබා දෙන රක්ෂණ ක්‍රමයක්. ඒකෙදි තියෙන්නේ නියඟය ගම් වතුර වගේ ආපදා තමයි. ඒකට මේකත් ඇතුල් කරලා දෙන්න මේ ඇතිවෙච්ච ව්‍යසනය. ඒ වගේම මේ කාරණයේදී ගරු කතානායකතුමනි මේක ඇත්තටම රටක් විදියටම ඉදිරිපත් විය යුතු කාරණයක්. මේක දේශපාලන කෝණයෙන් බලන්න අපි කවුරුත් කටයුතු කරන්නේ මේ සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ අයගේත් සියලු දෙනාගේ අදහස් අරගෙන මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඇඳවන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒකෙදි අපිටත් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව දිනක විවාදයක් පැවැත්වීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මේකෙදි සියලුම නිලධාරීන් මේකට යොදව ගන්න අවශ්‍යයි. රටේ මතයක් ඇති කරගන්න ඕනේ. නැත්නම් අපිට මේකෙන් මිදෙන්න බෑ. අපි චෝදනාවක් කරනව නෙමෙයි. අද වෙනකොටත් අපිට පේන්නේ නැහැ එහෙම තත්ත්වයක්. ගම් මට්ටමේ ඉන්න නිලධාරීන් අපි කිව්වොත් කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අදාළ නිලධාරීන් පමණක් නෙමෙයි. අනෙකුත් නිලධාරිනුත් මේ කටයුත්තට යොදවා ගැනීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන් වගේම විවිධ සංවිධාන මේ වෙනුවෙන් ඒ වගේම මේවට බෙහෙත් හොයාගත්තු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායම් ඉන්නවා. ඒ අය සමහරලාට ගම්වල ගැමියන් වෙන්න පුළුවන්, ගොවියන් වෙන්න පුළුවන්. ඒ අයගේ අදහසුත් එකතු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ තත්ත්වයෙන් කටයුතු කරනවා නම් හොඳයි. අපි සම්පූර්ණ විපක්ෂ නායකතුමා ඇතුළු අපි කණ්ඩායමම තමුන්නාන්සලාගෙන හොඳ යෝජනාවලදී අපිත් සහයෝගය ලබා දෙනවා. වගේම මේ කටයුත්ත අපි සියලු දෙනා එකතු වෙලා මේ උගදුරෙන් මුදවා ගන්න කටයුතු කරමු කියන යෝජනාවත් මේකම ඉදිරිපත් කරනවා.
දැන් අද කැබිනට් මණ්ඩලයේ මේ සියල්ලම සාකච්ඡා වුණා වන්දි ගෙවීම ගැන. ඔබතුමා කිව්ව දෙපැත්තම එක්ක වෙලා සාකච්ඡාවක් තියන්න ඕනේ කියලා. දැන් මම හිතන්නේ ওই පැත්තේ විවාදයක් තියෙනවා. පාර්ලිමේන්තුව කල් දබන අවස්ථාවේදී ඕනනම් ඒක අයින් කරගන්න ඕන නම් එදාට මේක ඉදිරිපත් කරන්න
නෑ නෑ අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි දැන්
එන මේ සතියේ විවාදේ තියන්න පුළුවන්
අපි විවාදයකට යන්නේ
ඒ විවාදේ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනේ පාර්ලිමේන්තු විවාද කිරීම පමණක් නෙවෙයි මීට වැඩිය හොඳ ෆෝරම් එකක් හදාගත්තොත් සියලු විද්‍යාතු දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පමණක් නෙවෙයි විශ්වවිද්‍යාලවලත් මේ පිළිබඳව පරීක්ෂණ කරන කණ්ඩායම් ඉන්නවා ඒ සියලු දෙනාගේ සහයෝගය අරගෙන මේක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් විදිහට
නෑ ජාතික වැදගත්කම හිඳ ප්‍රශ්න නිසා අවධානය යොමු කළ යුතු එකන්ද මේ ගැනදේ ගරු මන්ත්‍රීතුමා
ඔව් ගරු කතානායකතුමනි අද මාධ්‍යත් වාර්තා කරලා තියෙනවා මේ සේනා දළබුවාගේ ගැටලුවත් එක්ක එක ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා මේ සේනා දළබුවාගේ පැතිරීම සිදු වුණේ 2018 2018 අවුරුද්දේ ආනයනය කරපු බඩිරුකු බීජින්ද කියලා එහින්ද සර් කරුණා කරලා ඒකට අනුමැතිය දීපු අයත් විශේෂයෙන්ම නිරෝධායන ආයතනය විසින් ලබා දීපු වාර්තාවත් අපිට මේ සභාවට ලබා දෙන්න මොකද මේක ජාතික
හොඳයි ගරු රාජපක්ෂක
ගරු කතානායකයෝ දැන් ගරු විපක්ෂනායකතුමා කාරණා කිහිපයක් ඉදිරිපත් කරුවා ඒකම මේ බඩිරුඟු වෙළඳාම් කළා පාරවල් අපි දන්නවා ප්‍රධාන පාරවල් රටේ බොහෝ ප්‍රදේශවල පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා ඉතින් ඒ බොහෝ දෙනෙක්ගේ ආර්ථිකයේ මේ නිසා අද කඩාගෙන වැටලා තියෙනවා ඒ පිළිබඳවත් ගගමැතුමා සර් රජයේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක්
කළා බොහෝ ස්තුතියි ගරු මන්ත්‍රී මෙතන අවසන් කරමු මොකද ප්‍රේමස් මහත්මයා හරියා කන නැගිටින්න මම දැක්කේ නැහැ පොඩ්ඩක් ඉන්න මම දීලා දෙන්නෝ
මොනරාගල වගේ දිස්ත්‍රික්ක වලට බරපතල විදිහට බලපාලා තිනවා දැන් මේ වෙනකොට බඩේරුගු වගාවට වගේම කුරක්කන් වගාවටත් මේක පැතිරලා ගිහිල්ලා තිනවා මේ විදිහට අනිකුත් ආහාර භෝග වගාවල් වලට මේක පැතිරෙන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි. අවධානය යොමු කරමු අපි
විදිහට. බරපතල කාරණයක් විදිහට සලකලා මේකට අවධානය යොමු කළ
යුතුයි. හොඳයි. ගරු මන්ත්‍රීවරයා කියන කරමු.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් රට පුරාම ව්‍යාප්ත වුණා. ඒ නිසා අපේ ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ පක්ෂයේ ඉදිරිපත් කරන කාරණේ වගේම ගරු කතානායකතුමනි මේක සිද්ධ විචා ආකාරයේ පිළිබඳව හොයලා බලන්න මේක මම හිතනවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න යම්කිසි කණ්ඩායමක් විසින් ගත්ත ක්‍රියාදාමයක්ද කියන කාරණේ සැකේ තියෙනවා. පෞගේ කාර්ය නාමල් කුමාරලා නිර්මාණය කරා වගේ මේක අපේ ගරු කිව්වා වගේ මේක ආණ්ඩුව පැත්තට දාන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන මේ අහිංසක ගොවි ජනතාවට මේක කවුරු නෝ ඇති කරාද කියන ප්‍රශ්නේ හොයන්න ඕනේ කරලා තමයි.
අවධානය යොමු කරමු මේ විදිහට. හොඳයි ගරු මන්ත්‍රීතුමා. ඔව් විවාදයක් ගන්න අමාරුයි. මොකක්ද තන්සේ මන්ත්‍රීතුමා?
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ මේ සේනා දළඹුවාගේ ප්‍රශ්නය පිළිබඳව අපි කතා කරනකොට අපිට අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වාද විවාද කර කර දවස් ගණන් ඉන්න එක නෙමෙයි. දැනටම ගොවි ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අවුරුදු තුනමාරක නියගයෙන් පස්සේ තමයි මේ කන්නේ වගා කරන්න පටන් ගත්තේ. මේ වගාවත් කර කරේ බැංකු ණය අරන් පොලියට ණය අරන් ගොවි ජනතාව. දැන් ගොවි ජනතාව වහබොන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එනිසා කඩිනමින් සහනය ලබා දෙන්න ඕනේ. අනිත් කතානායකතුමනි දැනට ගිය මාස් කන්නේ ජලයේ තියෙනවා වැව්වල. දැන් ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් ඉක්මනින් වන්දියක් දෙන්න ඊළඟ යල් කන්නේවත් ඒගොල්ලොන්ට ගොවි තනක්
කරගන්න. හොඳයි වීරවංශ ගරු මැතිතුමා මොකද ඔබතුමාගේ
ගරු කතානායකතුමනි අපේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා නොකියා කිව්වා මේ සේයා දළඹුවා මේ තරම් වේගෙන් රට පුරා ව්‍යාප්ත වෙන්නේ විපක්ෂයේ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා දෝ කියලා සැකයක් තියෙනවා කියලා. මීට අවුරුදු 3ක් තිස්සේ රජරට ඇතුළු වගා කරන ප්‍රදේශවල දැවැන්ත නියගයකුත් තිබුණා අගරු කතානායකතුමනි. එතුමට මම කියනවා ඒ නියගයටත් එහෙමනම් විපක්ෂයේ ඇතුළු මේ අපේ මොකක් හරි සම්බන්ධයක් ඇති ඒක පිළිබඳවත් එතුමාගේ යෝජනාවට අනුව සොයලා බලන්න කියලා මම ඉල්ලීමක්
කරනවා. ස්තුතියි ගරු වරප්‍රසාද ප්‍රශ්නේ. හොඳයි දැන් ඉවරයි. වරප්‍රසාද ගරු සුසන්ත පුංචිණගේ මැතිතුමා. මොකද මැතිතුමා?
මම දකින එක දෙයක් තමයි මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් කළා මේක බෝ වෙන්නේ එක බීජ වර්ගයක. මේක විතර මේ බීජ ගෙනාවේ කවුද? මේ බීජ වර්ගේ මොනවද කියන එක හොඳ ඒ වගේ දීලා ඒ කියන පරීක්ෂණ කරලා
අපි හොයලා බලද්දී හෙට අපි ඒතර බලාපොරොත්තු
වෙනවා. ඒ නෑ කතා කරන අවස්ථාවක් දෙන්න අපි.
ඔව්. නෑ මේක සාමාන්‍ය
හරි ඒකම කන්න ගානකින් තමයි වර්ෂාව ඇවිල්ලා ගොවිතැන් පටන් ගත්තේ. ආදායම් නැතුව ණය අරන් පොලියට හැල්ලෙන් තමයි වගා පටන් ගත්තේ. ඒ නිසා රජයේ විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ.
හොඳයි.
මේ සඳහා නායකයා නායක ලබා ගියොත්.
හොඳයි. බොහොම ස්තුතියි කර්මන්තුමා. වරප්‍රසාද පන්ද ගරු සුන්ද පුංචි නර්මේ මැතිතුමා. අර ඒක පැහැදිලි කරන්න අර ඔක්කොම සංවාද අවශ්‍ය වෙන්නේ නැහැ. අර ප්‍රධාන කවුරු විතරක් කියන්නේ. මේ ලිපියේ ඔක්කොම විස්තර තියෙනවානේ ගරු මන්ත්‍රීතුමා.
මට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ගරු කතානායකතුමනි අපිට ලැබෙනවා විමද්දගත් අයව. ඒකෙන් ලැබිච්ච මුදල් ඉරුගුණාමර දිස්ත්‍රික්කයේ කන්තලේ රාජලේකම් කොට්ටාසේ අග්බෝපර කියන ගමේ බෙදන්න දැක්ෂි කර තිබ්බා පොය දවසේ ස්ථාන 28ක. පළවෙනි දෙවෙනි එක කරලා අනිත් ස්ථානයේ දැනතතුර හිටියා වයෝද්ද අවුරුදු 71ක් විතර වයස ලෙඩෙක්. එයාව බලන්න ඔහුගේ ගෙදර ගාව නතර කරන් පස්සේ ඒ ලෙඩා බලන අතරතුර යම් පුද්ගලයෙක් ඇවිල්ලා මගේ ආරක්ෂක නිලධාරියෙක් එක්ක බහින් බස් වීමක් සිදු වෙනවා. දැකලා එතෙන්ට මම ගිහිල්ලා මම අහවලා කිව්වම ඒත් මටත් ඒ භාෂාවෙන්ම එයාලට ගැළපෙන භාෂාවෙන් උත්තර දීලා එතන හිටපු ඒ ආරක්ෂක නිලධාරියත් ඒ වගේම එතන හිටපු ගමේ පිරිසත් ඔහුව එතනින් ඉවත් කරලා ගෙදරට යන්න කිව්වා. ඒ කියලා ඊට පස්සේ මම නැවත මගේ රාජකාරියට යන්න හදනකොට ඊළඟ ස්ථානයට නැවත ඔහු බයිසිකලයකින් ඔහුගේ බිරිඳත් දරුවෙකුත් සමග ඇවිල්ලා බිරිඳගේ අතේ කැත්තක් තියාගෙන මට පහර දීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී මගේ ආරක්ෂක නිලධාරියා ඒ වරක් කළා, පොරබදලා ඒක සමතේට පත් කරගත්තා. මම ඒ අවස්ථාව වෙනකොට පොලිසියට 119 ටෙලිෆෝන් තුනකින් විතර දැනුම් දුන්නා. පොලිසියෙන් ආවේ නැහැ. ඊළඟට මම කරේ අබ්බෝපුර ගම පොලිසියට ගිහිල්ලා 85 පැමිණිලි කරා මේ සිද්ධිය පිළිබඳව. එවිට පොලිසිය නිලධාරියා කිව්වේ, අපෝ මන්තුමා, ඔය මිනිහට කියන්නේ කක්ක බණ්ඩාර කියලා. ඒ කියන්නේ එච්චර අසූචි වැඩ කරන මිනිස්සෙක්. අපිටත් ඔය මිනිස්සයාව කන්ට්‍රෝල් කරන්න බෑ කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා ගියා පැමිණිල්ල විභාග කළා ඔහුව රැගෙන. නමුත් ඒකත් ඔහුට කරන්න බැරුණා. ඔහුව රැගෙන එන්න බැරුණා පොලිසියට. ඒ කියන්නේ එතරම් ඔහු ප්‍රබලයි. ඔහුගේ ව්‍යාපාරය තමයි ගරු කතානායකතුමනි ඒ ප්‍රදේශයේ ගංජා විකිණීම. ඒ වගේම කසිප්පු ව්‍යාපාරය. ඒ අග්බෝගම කියන මුළු ප්‍රදේශයේම ජනතාව භීතියෙන් ඒ පුද්ගලයාට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. කර්මෙට මාත් එක්ක දන්නේ නැතුව ඒ සිද්ධියට මුල් වෙලා ඔව ඊට පස්සේ පොලිසියට ගියන බැරි නිසා පොලිසිය නිලධාරීන් ඔව අරගෙන ගියා ඉස්පිතාලට යන් කියලා. පස්සේ ඉස්පිතාලට ගිහිල්ලා ඔව අත්අඩංගුවට අරගත් අවස්ථාවේදී පසුව කෙසේ හෝ ඔව නැවත මුදා හැරලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ගරු කතානායකතුමනි අපි 225ක් ඉන්නවා. අපි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපිට දීලා තියෙන්නේ අපේ ජීවිත ආරක්ෂාවට. මීට ප්‍රථමත් සිද්ධියක් වුණා අර්ජුන රන්තුන් ගමතුමාට. ඔහු ආරක්ෂා කරන්න ගිහිල්ලා ඔහුගේ පොලිස් නිලධාරියා අද අමාරු වැටලා. මගේ පොලිස් නිලධාරිනුත් කෙසේ හෝ අමාරු වැටෙන්න ඉඩ තියෙනවා මාව බේරගන්න ගිහිල්ලා. ඉතින් එතකොට පොලිස් නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කරු කතානායකතුමනි. ඒක ඔබතුමා ඇතුළු අපි ඔක්කොටම බලපාන කාරණයක්. මොකද අපි මහජන සේවකයෝ වශයෙන් රට පුරා යනවා, අපේ ආසන වල යනවා.
මේක මම පොලිස් ප්‍රතිතුමාට යොමු කරන ඔබතුමා ඉදිරිපත් කළා.
පොලිස්පතිතුමාට ඉදිරිපත් කළා මට සාධාරණ පරීක්ෂණයක් කරු කතානායකතුමනි පාත්‍ර. මම මේක කියන්නේ විශේෂයෙන් ඔබතුමාට මේක කියන්න ඕනේ. මොකද මම ජීවත් වෙන්නේ වැඩිපුර දමිල සහ මුස්ලිම් සහෝදර ජනතාව කියන ප්‍රදේශයක. සිංහල සුළුතරයක මම ඉන්නේ. මට මේ කාරණය සිංහල ප්‍රදේශයක උන එකයි මට තියෙන කනගාටුව.
අපි දෙමළ පරික්ෂණ ඉල්ලන
දෙමළ මුස්ලිම් ප්‍රදේශවල කඩ වෙනතුරු කිසිම සිද්ධියක් සිදු වෙලා නැහැ. මේක අනිත් කනගාටුව තමයි ගරු කතානායකතුමනි. මේකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධත් නැහැ. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධත් නැහැ. මේකට මුස්ලිම් කොංග්‍රස්, ජේවීපී මේ කිසිම පක්ෂක සම්බන්ධ නැහැ. නමුත් තවත් පක්ෂක මන්ත්‍රීවරු 4 දෙනෙක් 5 දෙනෙක් දී අටින් මේ පිළිබඳව හාරා අවස්වමින් සම්පූර්ණයෙන්ම විකෘතිතාවයට පත් කරන්න
හදනවා. මේක ඉදිරිපත් කරන්න ගමන්තුමා.
ප්‍රධානමෙන් මම මේ කියන්නේ ඔබතුමාට අපි පොලිස් නිලධාරීන් ඇතුවත් යනවා නැතුවත් යනවා. අපිට දීලා තියෙනවා රාජකාරී ගිනි අවියක්. අපේ රාජකාරී ගිනි අවිය දීලා තියෙන අපේ ආරක්ෂා ආරක්ෂාව. ඒ නිසා මම විශේෂයෙන්ම මේ ගරු පාර්ලිමේන්තුවේදී ඔබතුමා ඉදිරියේ කියනවා මට මගේ දිස්ත්‍රික්කයේ තුල හෝ කොහේ හරි මගේ ජීවිතයට හෝ මගෙත් එක්ක ඒ අවස්ථාවේ ඉන්න මගේ බිරිඳව කාගේ ජීවිතවලට ආරක්ෂා තර්ජනයක් ආවොත් මම මගේ පිස්තෝලෙන් ඔහුව අවම වශයෙන් හරි අවම බලය පාවිච්චි කරලා මගේ ආත්ම ආරක්ෂාව සහ මගේ ජීවිත සහ අනිත් ජීවිත ආරක්ෂා කරන්න මම පසුබට වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී
මම උදේ මම මාලේකම්තුමාට උපදෙස් දෙනවා. මේ පොලිස් පිටුමා දැනුවත් කරලා පරීක්ෂණ ඇකිලන්න ප්‍රධාන වැඩ කටයුතු න්‍යායපත්‍රයේ විෂයාංක 1 පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙරුම්පත විවාදයේ කල්පන ලද ප්‍රශ්නේ 2018 ඔක්තෝබර් 12 වෙනිදා ගත්තේ. ගරු තිලක් මාර්පණ අමාත්‍යතුමා.
ස්තුතියි ගරු කතානායකතුමනි. මේ අද ඉදිරිපත් කරලා තියෙන මේ සංශෝධනය කලින් වතාවක මේ ගරු සභාවට ඉදිරිපත් කරලා මේක විවාදයකට වාජනය වෙලා තියෙන සංශෝධනයක්. මේ සංශෝධනයෙන් කෙරෙන්නේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන කියන මේ පනතෙන් මේ ප්‍රධාන පනතේ 24 වෙනි වගන්තියට පසුව වගන්ති පහක් එකව කරන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ආකාරයෙන්ම වගන්ති කීපයක් මේ පනතටම එක්කසු වුණා. ඒ එකතු කරපු ඒ වගන්ති වලින් කෙරෙන්ට යෙදුනේ මේ කොමිෂන් සභාවක කටයුතු කිරීම සඳහා කරන විමර්ශනවලදී ලබා ගන්නාලද ඒ පරීක්ෂණ සටහන් විවර්ෂණ සටහන් අදාළ කරලා හිටන්.
ගරු ඇමතිතුමා, මේ පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේකට 3/2 ඡන්දයක් අවශ්‍යද?
ගරු කතානායකතුමනි, නීතිපතිවරයා දන්වලා තියෙනවා යම් සංශෝධන කිරුවොත් ඒ අවශ්‍ය නැහැ කියලා.
ඒ සංශෝධන තියෙනවා.
ඒ සංශෝධන අපි ඉදිරිපත් කරනවා කාර්යක සභා අවස්ථාවේදී. If you make the amendments, 2/3 not necessary.
Oh, it's not essential. Right, okay, go ahead. Sorry.
At the committee stage, we'll be moving the amendments. If you move the amendments, 2/3 is not necessary.
Okay, that's fine.
මේ කලින් කරපු සංශෝධනයේ ප්‍රකාරව කරුව කතානායකතුමනි, මේ කොමිෂන් සභාවේ කටයුතු වලට කරන ලද විමර්ශන ඒ සටහන් නීතිපතිතුමාට අදාළ කරගත්ත හැකි යම් කිසි නඩුවක් පවරයි. හැබැයි එතෙන්දි මං හිතන්නේ ප්‍රමාද දෝෂයකින් හෝ කොහොම හරි අතපසු වීමකින් අල්ලස් කොමිසන් සභාවට මේ ආකාරයෙන්ම බලය ඒ පනතේ මගින් දුන්නේ නැහැ. අද මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන මගින් සිද්ධ වෙන්නේ පරීක්ෂණ කොමිසන් සභාවලට ඉදිරිපත් කරන ඒ විමර්ශන කටයුතු වල ඒ සටහන් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවටත් උපුටා ගන්න ප්‍රයෝජනයට අරගෙන ඒක පදනම් කොටගෙන හිටන් නඩු පැවරීමේ බලය දීලා තියෙනවා අල්ලස් කොමිෂන් සභාවටත්. මම හිතන්නේ මේකෙන් අල්ලස් කොමිෂන් සභාවේ කරන කටයුතු දෙපාරක් සිදු කිරීම වැලක් වෙනවා. මොකද නැවත ඒ පිළිබඳව විමර්ශනයක් සිද්ධ කරලා තියෙනවා නම් පරීක්ෂණ කොමිසම් සභාවක වැඩ කටයුතු සඳහා එතකොට මේක අල්ලස් කොමිසම් සභාවේදී නැවත ඒ සාක්ෂි සටහන්ම ඒ විමර්ශනම කරලා හිටන් කටු උත්තර ලබා ගන්න එක මං හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හිටන් අර කලින් කරලා තියෙන ඒ විමර්ශන සටහන්ම භාවිතා කරගන්න එක මං හිතන්නේ සෑහෙනවා. දැන් මම හිතන්නේ දැන් වර්තමානයේදී අපි දන්නවා මේ අල්ලස් කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා නොඑක් විධිවිධාන නොඑක් දේවල් සිද්ධ කරලා තියෙනවා. කොමිෂන් සභාවේ නීති නිර්ධාරීන් මම හිතන්නේ
වැඩි කරලා තියෙනවා පොලිස් නිලධාරීන් වැඩි කරලා තියෙනවා ඒ වගේම අපි දන්නවා ඉතාමත්ම කාර්යක්ෂම ඉතාමත්ම උනන්දුවෙන් වැඩ කරන අධ්‍යක්ෂක ජෙනරල් මහතෙක් පත් කරලා තියෙනවා සරත් ජයමාන මැතිතුමා ඒ වගේම මේ කොමිෂන් සභාවේ ඉන්න කොමසාරිස් මහතුරු තුන්දෙනාත් ඉතාමත්ම පළපුරුදු ඇති බොහොම දක්ෂ මහතුරු කියලා නම් මම සඳහන් කරන්න ඕනේ. අර මතකයි කලින් ගරු කතානායකතුමනි මේ අල්ලස් කොමිෂන් සභාවට තිබුණු රාජකාරිය ඇවිල්ලා හිටම් මට මතකයි 1980 වර්ෂයේදී ඉතාමත්ම සුළු නඩු වුණත් විමර්ශනය කෙරුවට පස්සේ නීතිපතිතුමාට ඉදිරිපත් කළා. නීතිපතිතුමා විශාල වෑයමක් දරලා හිටන් නීති සංක්ෂිප්තයක් හදලා රිසී ඔෆ් එවිඩන්ස් එකක් හදලා අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනි උසාවියට. ඊට පස්සේ අධිචෝදනා පත්‍රය මෙහෙයීම සඳහා රජයේ අධිනීතිඥ මහත්තයෙක් යන්න ඕනි ගිහිලා නඩු කරුණු ඉදිරිපත් කරන්න ඕනි නඩුවට පෙළ සිටින්න ඕනි. ඉතින් මේ ආකාරයෙන් පොඩි අල්ලසක් ගත්ත අවස්ථාවකදී වුණා. මට මතකයි එක නඩුවක් තිබුණා මේ ඉස්පිරිතාලේ මුරකරුවෙකු රෝගියෙක් බලන්න යන එක්කෙනෙක්ගෙන් රුපියල් 2ක අල්ලසක් ගත්තයි කියලා හිටන් මේකට අල්ලලා හිටන්. ඉතින් ඒකටත් ඔය වගේම නීතිපතිතුමා ලොකුව මේ අධිචෝදනා පත්‍රයක් හදලා මේක ගොනු කරලා එතකොට රජයේ අධිනීතිඥ මහත්තයෙක් ගිහිල්ලා මේ නඩුව කරලා ලොකු අනවශ්‍ය වෙහෙසක් දරන්න වෙනවා මේ පොඩි ඒක නිසා තමයි මම හිතන්නේ 1980 සංශෝධනයක් ගෙනාවේ අල්ලස රුපියල් 100ට වඩා අඩු නම් දැන් මම හිතන්නේ ඒක වැඩි කරලා තියෙනවා රුපියල් 17 කට දක්වා මේක කෙලින්ම අල්ලස් කොමිසම් සභාවටම පුළුවන් නඩු පවරන්න මහේස්ත්‍රාත් අධිකරණය. ඉතින් ඒ වගේ ඒ සංශෝධන මම හිතන්නේ කාලෝචිතව කෙරුවාම මේකත් ඒ වගේම කාලෝචිත සංශෝධනයක් මොකද නිතර මේ පරීක්ෂණ කොමිසම් සභා ඇති වෙනවා. දැන් මම දැක්කා අද පත්තරේ දැන් කරු ජනාධිපතිතුමා තවත් පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කරලා තියෙනවා මේ ඊයේ පෙරේදත්. ඒතකොට ඔවට පරීක්ෂණ පවත්වන්න කොට සටහන් කරන මේ විමර්ශන සටහන් නැවත වරක් අල්ලස් කොමිෂන් සභාවට ආපහු මේක සටහන් කරගන්න එක මම හිතන්නේ ඇති අර්ථයක් නැහැ. ඒතකොට මේ සටහන්ම පාවිච්චි කරලා හිටන් ඒක නඩුවක් තියෙනවද කියලා බලලා ඒ නඩුවක් තියෙනවයි කියලා නම් සෑහීමකට පත් වුණොත් නඩුවක් පවරන්න තමයි මේ සංශෝධනය මගින් සිද්ධ වෙන්නේ. මට මතකයි එක කාලයක් තිබුණා අල්ලස් කොමිසම් සභාවේ මේ වත්කම් පිළිබඳව බොහොම අඩු පිරිසක් තමයි හිටියේ මේ වත්කම් පිළිබඳ නඩු ඕල්ට විමර්ශන කටයුතු කරන්න. උඟක් ඉස්සර මට මතකයි එක නඩුවක් තිබුණා මේ ඒ කාලේ සුප්‍රකට අල්ලස් ගන්නවයි කියලා හිටන් හංවඩු ගහිච්ච රජයේ නිලධාරියෙක් ඒ එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ එතුමාගේ පොඩි ළමයෙක්ගේ දුව දරුවෙකුගේ මේ පාස්බුක් එකේ ඒ කියන්නේ මේ සල්ලි දාන අර account පොතක ඉතිරි කිරීමේ පොතේ රුපියල් 2000ක් තිබුණ එක මේ ඒක සඳහන් කෙරුවේ නැහැ කියලා නම් මේ වත්කම් ප්‍රකාශයේ ඔහුට නඩු දාන්න හැදුවා. ඉතින් මම කියන්නේ මෙච්චර මේ සුප්‍රසිද්ධ හැම මිනිහම හොරා හොරා කියලා තමයි විශාල වශයෙන් අල්ලස් ගත්තයි කියලා තමයි මේ චෝදනා කරලා තියෙන මිනිහෙකුට එයාගේ ගේ පිළිබඳවත් මම හිතන්නේ ඉස්සර පත්තරේ තිබුණා විශාල මන්දිරයක් හදලා ස්විමින් පූල්යක් හදලා රජයේ සේවකයෙකුට කවදාවත් කරන්න බැරි තරම් මුදල් උපයාගත්ත මේ මිනිහෙකුට රුපියල් 2000ක් එයාගේ පුතාගේ මේ තිබුණු මේ සුරකම් මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ පොතේ තියෙන මේ 2000 අර වත්ක ප්‍රකාශය දැම්මේ නැහැ කියලා ඒකටයි නඩු දාන්නේ. අර අනිත් ඒවා පිළිබඳව කිසිම සොයාබැලිල්ලක් නැහැ. එතකොට ඒක ඇයි කියලා හිටන් හොයලා බැලුවාම අල්ලස් කොමසාරිස්තුමා හිටපු ඒ කාලේ මේක හුඟක් ඉස්සර වෙච්ච සිද්ධියක් එයා කිව්වා ඒ ඒ අපේ අල්ලස් දෙපාර්තමේන්තුවට නැහැයි කියලා නම් මේ වත්කම් පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරී. මං හිතනවා මං දැන් ඒක හරි ගස්සලා ඇති. මොකද මේ වත්කම් පිළිබඳව මං හිතන්නේ නඩු තමයි ඉතාමත්ම කාලෝචිත. අපි දැකලා තියෙනවා අද බයිසිකල් එක යන මිනිහා තව ටික දවසක් ගියයි පස්සේ හොඳ බෙන්ස් කාර්යයක යනවා, ලොකු මාලිගාවල් හදනවා, ස්විම් පූල් තියාගන්නවා. ඒගොල්ලන්ට කොහෙන් ආව සල්ලිද කියලට මේක විශාල ප්‍රශ්නයක් හැමෝටම. ඉතින් මේ වගේ අවස්ථාවල මං හිතන්නේ ඉතාමත්ම සුදුසුකම තමයි අල්ලස් මේ කොමිෂන් සභාව විසින් වත්කම් පිළිබඳව පිණිසුන්ගේ සොයල බල්ල හිටක් ඒ වත්කම් පිළිබඳව සොයා ගැනීමට අවශ්‍ය කරන නිලධාරීනුයි නීතිජ්ඥ මහත්වරුන් හරියට මං හිතන්නේ පුහුණුවක් දීලා හිටන් ඒගොල්ලන්ව හරියාකාරව හැඩගස්සලා තියාගන්න එක මං හිතන්නේ ඉතාමත්ම යෝග්‍යයි කියලා. ඒ වගේම මට මතකයි මේ නුදුරු අතීතයේදී අල්ලස් කොමිෂන් සභාවේ හිටපුයේ කොමිසාරිස් මහතුරු දෙන්නෙකුට මම දන්නවා ඉතාමත්ම වැදගත් මහතුරු දෙන්නෙක්. කවුරුවත් කිසිදාක ඒ මහතුරු දෙන්න කිසිම වැරද්දක් කරයි කියලා හිටන් කිසිම චෝදනාවක් එල්ල කරන්න පුළුවන් මහතුරු දෙන්නෙක් නෙවෙයි. ඒගොල්ලෝ කරපු එකම වැරද්ද තමයි යම්කිසි දේශපාලන බලවතුන් පිළිබඳව යම්කිසි පරීක්ෂණ සිද්ධ කරුවා. ඒ පරීක්ෂණ නවත්තන්න මොකද වුනේ? ඒගොල්ලන්ට චෝදනාවක් එල්ල කෙරුවා. ඒගොල්ලෝ නඩු දාලා තියෙන ප්‍රමාණය මදී කියලා. මේ දූෂණ සම්බන්ධයෙන් නඩු දැම්මේ නැහැ කියලා නම් ඒගොල්ලන්ට ඉම්පීච්මන්ට් එකක් ගෙනල්ලා ඒ දෙන්නව මෙතන අවුරුද්දක් තිස්සේ මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා හිටන් කොමිෂන් අල්ලස් කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අක්‍රිය කෙරුවා අවුරුද්දක් පුරා. ඉතින් ඕවගේ දේවල් මං හිතන්නේ අනාගතයේදී නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ දේවල් කෙරුවාම ඒවා තමන්ගේ they are only to serve their personal interest of certain people. තමන්ගේ පටු ඕන අපයකම් සපුරල්ලන්ට තමයි ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ. මං හිතන්නේ දැන් ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ දේවල් කිසිදාක නැවත සිද්ධ නොවේවායි කියලා. මේ සංශෝධනය මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. මේක ඉතාමත්ම වැදගත් සංශෝධනයක්. මේකෙන් අල්ලස් කොමිෂන් සභාවේ වැඩ කටයුතු යම් ප්‍රමාණයකින් හරි සීමා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ජය ගෝමිති. ගරු නාම රක්ෂණ ජෝ පැහැදිලි කියලා. ඔෂර්. ආත්මද. එක ගන්න පුළුවන්. මම දැන් ඔබතුමා ඊළඟට කතා කරන්න ඉන්නේ ගරු ඔබතුමා නැින්ද ඊළඟට කතා ගන්න තියෙන්නේ ඔබතුමා විපක්ෂයෙන්. එතෙන්දිත් මේ ගන්න පුළුවන්. ඕ ගරු
නමලතුමා මේ සංශෝධන පිළිබඳව යම්කිසි පැහැදිලි මොකද දැන් ගරු සභානායකතුමාකවත් 3-2 ඡන්දයක් අවශ්‍යයි. ඒ පිළිබඳව නීතිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන කීපයක් කියලා. ඒ පිළිබඳව අධිකරණ ඇමති සභාව දැනුවත් කරුවොත් හොඳයි මේ අවස්ථාවේ.
ගරු අධිකරණ ඇමතිනි අද එයි දැන් එයි මේ එතුමි එතුමි මේක පිළිබඳව කියයි.
අධිකරණ ඇමතිතුමිය කියන්නේ.
ඇයි?
ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි මේ සංශෝධනයේ සරල අදහස තමයි මේ කොමිසමක සාක්ෂි දෙනකොට අල්ලස් පළතට අදාළ සාක්ෂි කොමිසම ඉදිරියේ හෙළිදරව් වුණොත් අල්ලස් කොමිසමට ඒ සාක්ෂි උපයෝගී කරගෙන නඩු දාන්න පුළුවන්. දැසමිනි.
හොඳයි. ඔව් පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න
ඕනේ සර්.
පොඩ්ඩක්.
නෑ පොයින්ට් ඔෆ් ඕඩර් සර්. මේ 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 පනත
ඔව්
ගරු ගරු
පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න පොයින්ට් ඔෆ් ඕඩර්.
මේ සංශෝධනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ. ඒ නිසා තමයි නාමල් මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා ඇහුවේ දැන් මෙතෙන්දී මතු වුණා මේ 3-2 ඡන්දෙන් සම්මත විවෘතද නැද්ද කියන එක. එතකොට සභානායකතුමා කිව්වා යම් වගන්තිවත් කරොත් මේක තුනෙන් දෙකේ ඡන්දයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අපිට කරුණා කරලා පැහැදිලි කරන්න මොන මොන වගන්තිද කියලා ඒකයි.
ඒක ගරුව අධිකරණ මැතිතුමනි මේක පැහැදිලි කරන්න.
කතානායකතුමනි, ඒ තුනෙන් දෙකක ඡන්දය අවශ්‍ය වෙලා තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අල්ලස්සා දූෂණ සම්බන්ධයෙන් වත්කම් සහ ඇසට් ලයබිලිටීස් ලෝ එක යටතේ ගේන අමෙන්ඩ්මන්ට් මේ ගේනවා නම් විතරයි. නමුත් අපි ඒක
එච්චරයි
මේ කමිටි ස්ටේජ් එකේදී ඉවත් කරනවා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ.
හරි හරි බොහොම තුජ ඒක හරි හරි හොඳයි. එතකොට ඊළඟට ගරු ඊළඟට වරු වාස්දේව නානක්කර මැතිතුමා. ඔව්
ගරු කතානායකතුමනි.
ඔව් කතා කරන්න පොඩ්ඩක් පොයින්ට් අවෝඩද?
ඔව් ඔව්
අග හරි
ගරු කතානායකතුමනි, දැන් දැන් මේ පනත ඔබතුමිය කියනවා නම් මූල්‍ය විසිද්ධි කරන පනත යටතේ ඒ වගේම අනෙකුත් නීති යටතේ ඉවත් කරනවා නම් තුනෙන් දෙක අවශ්‍ය නැහැ කියලා. ඒතර මේක බලපවත්වන්නේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නකදී පමණයි. මම කියන්නේ ගරු කතානායකතුමනි, එහෙම මේ නීතිය සම්පාදනය කරලා වැඩක් නැහැ. මොකද අපිට ජනාධිපති කොමිෂන් සභාවක් කරා අනෙකුත් පනත් වලට අදාළ තොරතුරු එළදරව් වෙනවා. ඒතර ඒ තොරතුරු වලට අදාළ වෙන පරිදි නීතිය සම්පාදනය කිරීම තමයි වඩාත් වැදගත්. ඒ නිසා මේ කරුණ ඇතුළත්ව තුනෙන් දෙකෙන් මේ පාර්ලිමේන්තුව සම්මත කළ හැකි මේක. දැන් ඔබතු මේ මේ මේකට මේ වංචාවට දූෂණයට එරෙහි නම් සැබවින්ම දඬුවම් දීමේ වමනාවක් තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ මේක තුනෙන් දෙක ගන්න ඕන. ඒ නිසා ඉවත් කිරීමකින් තොරව ඉදිරිපත් කර තිබෙන එක තුනෙන් දෙකෙන් අනුමැතිය ලබා ගමු.
රුවා මන්ත්‍රීතුමනි, මේක වෙලත් මේක මෙහෙම මම පැහැදිලි කරුවොත් දැන් මේ ඔය ඉවත් කරන ඔය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරන නඩු පවරන එකයි මනි ලොන්ඩරින් එක කියන එක යටතේ නඩු පවරන එකයි කොහොමටත් අල්ලස්හා දූෂණ කොමිෂන් සභාවට ඒ බලය නැහැ. අන්න එකයි ප්‍රශ්නේ. ඒ එතකොට ඒ බලය තියෙන නීතිපතිතුමාට. ඒතකොට නීතිපතිතුමාට දැනටමත් අපි මේ පනත සංශෝධනය කළා හිටන් එතුමාට බලය දීලා තියෙනවා මේ පරීක්ෂණ කොමිෂන් සභාවල තියෙන මේ විමර්ශන වල තියෙන ඒ තොරතුරු භාවිතා කළා හිටන් නඩු දමන්න යාට බලය දීලා තියෙනවා. දැනටමත් තියෙනවා ඒක. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට ඒ බලය නැවත දුන්නාම තමයි සුප්‍රීම උසාවිය කියලා තියෙන්නේ මේකලට මේ නැති බලයක් දැන් දෙන්න හදනවා මේකෙන්. ආ නීතිපති වෙනයි. ඔව්. ඉතින් ඒක එහෙමයි අපි ඒක සිද්ධ කරා.
ඕකේ අර ගරු මන්ත්‍රීමා.
ඇත්තේ සඳහන් වෙන්නේ මේ ඒ අපරාධ චෝදනාවක් යටතේ සම්බන්ධ වෙන නඩු සම්බන්ධ වෙන අවස්ථාවකදී නීතිපතිවරයාගේ එකඟත්වය ඇතුව දණ්ඩ නීති සංග්‍රහ ප්‍රකාරව අපරාධ නඩු පවරන ලෙස ඉල්ලා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙත් ඒ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත විධාන කරන ලැබිය හැකිය. එතකොට මේ 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 පරත කියවන්නකෝ. අපරාධ නඩු පවරන ලෙස නෑ ඒක තමයි මම අහන්නේ. ඒ වගන්තිය තමයි ඉවත් කරන්න.
හරිද? පැහැදිලි.
පැහැදිලි.